You're with SBS Radio.
SBS සිංහල වැඩසටහන සඳුදා අගහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වේ.
හොඳයි, එමනම් අපි දැන් සූදානම් සුපුරුදු පරිදි ගෙවිලා ගිය සතියේ ශ්‍රී ලංකාවේ උණුසුම් දේශපාලනික තත්ත්වෙත් විමසා බලන්නට සුපුරුදු පරිදි මේ කාර්යතාවයට ශ්‍රී ලංකාවේ සිට සූදානම්ින් සිටිනවා මාධ්‍යවේදී මනෝජ් උඩිතයාවල. ආයුබෝවන් මනෝජ්.
ආයුබෝවන් දිලෘක්ෂි.
පසුගිය සතියේදී අපිට සුවිශේෂී කාරණාවක් විදිහට ගන්නට පුළුවන් වන්නේ ශ්‍රී ලංකාවේ වසර 30කට ආසන්න කාලයක් පැවති සිවිල් යුද්ධයේ නිමාවට පත්වීමත් සමගම වසර 9ක යුද්ධයේ නිමාවට පත්වීමේ සැමරුම එළඹීමයි. නමුත් මේ කාරණාව මේ දිනයේ දිනට කලින් එක්තරා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් සිදු කරන ලද යම් ප්‍රකාශයක් මූලික කරගෙන විශාල විරෝධයක් රට තුළ උද්ගත වෙලා තියෙනවා. මේක තමයි අනිකුත් සියලුම දේශපාලන කාරණා අභිබවා යමින් තවදුරටත් සාකච්ඡා වෙමින් විරෝධතා දක්වමින් විවිධ දේශපාලන පක්ෂ වශයෙන් තම විරෝධය දක්වමින් සිටින කාරණාව බවට පත්වෙන්නේ. එනිසා මා කැමති මේ සම්බන්ධව තියෙන ජන විරෝධය සහ දේශපාලනික විරෝධය පිළිබඳව තතු විති විමසා බලන්න මුලින්ම මනෝජ් මං කැමති ඇත්තටම සම කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න අමාත්‍යවරයාගේ LTT සංවිධානයේ සම්බන්ධවත් පැවති යුද්ධය සම්බන්ධවත් රණවිරුවන් සම්බන්ධවත් සිදු කරපු ඒ ප්‍රකාශයේ මේ වෙනකොට මතුවෙමින් පවතින උද්ඝෝෂණ සහ විරෝධතා කොයි මට්ටමකද තියෙන කියලා දැනගන්න.
ඒ උද්ඝෝෂණ ඊයේ දිනටත් පැවතුණා. පසුගිය බදාදා දවසේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී තමයි දැන් අපි කවුරුත් දන්න විදිහට මේ ප්‍රකාශය රාජිත් සේනාරත්න ඇමතිවරයා සිද්ධ කරේ. විශේෂයෙන්ම යුද ජයග්‍රහණය දකුණේ සමරන්න සූදානම් වෙලා ඉඳෙද්දී උතුරේ ජන සංහාරය පිළිබඳව සතියක් ප්‍රකාශයට පත් කරලා ඒ පිළිබඳව උන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව කතා කරද්දී තමයි මේ ප්‍රකාශය සිද්ධ වුණේ. කොහොමනක් විවිධ දේශපාලන පක්ෂ සහ සංවිධාන ඊට එකඟ නොවන බව සඳහන් කරා වගේම ලංකාවේ ප්‍රදේශ කිහිපයක මේ පිළිබඳව විරෝධතා දක්ුණා. විශේෂයෙන් හිඟුරක්ගොඩ ඇලහැර කියන ප්‍රදේශවල ඒත් එක්කම රාජිත් සේනාරත්න ඇමතිවරයා ආසන සංවිධායකවරයා විදිහට කටයුතු කරන බේරුවල හෙට්ටිමුල්ල ප්‍රදේශයේ විරෝධතා පාගමනක් පැවැත්වුණා. ඒ සංවිධාන කරේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් එම නැත්නම් මේ කබද්ද විපක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත විසින් තමයි ඒ විරෝධතා පාගමන බේරුවලදී සංවිධානය කරලා තිබුණේ. ඒත් එක්කම සිකුරාදා දවසේ ගාල්ල ප්‍රදේශවාසීන් ඒත් එක්කම කෑගල්ල නගරයේදී උද්ඝෝෂණ පැවැත්වුණා. ඊට පස්සේ අපි දැක්කා ඊයේ දවසේ ඇඹිලිපිටිය නගර සභාවේ මේ ප්‍රකාශයට එරෙහිව යෝජනාවකුත් සම්මත කරගෙන තිබුණා ඇඹිලිපිටිය නගර සභාව. මේ ආදී වශයෙන් දිගින් දිගටම රටේ ජනතාව සංවිධානය වෙලා මෙවැනි ප්‍රකාශ සිද්ධ කිරීමට එරෙහිව විරෝධතා සංවිධාන කරමින් තිබෙනවා. මං හිතන්නේ තවදුරටත් ඒ විරෝධතා මතුවේ කියලා අපි විශ්වාස කරනවා. විශේෂයෙන් LTT නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් මහත්මයා ලෙස හැඳින්වීම සහ විශේෂයෙන් හමුදාවතින් මියගියේ රස්වාදීන් කියනවා වෙනුවට ඒ මියගියේ රටේ දරුවන් ලෙස රාජිත් සේනාරත්න ඇමතිවරයා හැඳින්වීම තමයි බොහෝ විට දකුණේ විරෝධතා මතුවෙන්න ප්‍රධාන හේතුව බවට පත් වුණේ මේ සිදු කරපු ප්‍රකාශයත් එක්ක.
දැන් බොහෝ දෙනා දන්නවා මේ සිදු කරපු ප්‍රකාශයෙන් මොනවද කියවුනේ කියලා. නමුත් යම් කිසි කෙනෙකුට මගහැරුණා නම් මේ සිදු කරපු ප්‍රකාශයෙන් යම් කිසි වූ කොටසක් මම ඉදිරිපත් කරන්න කැමති කාල වේලාවත් සලකා බැලීමෙන් අනතුරුව සම කැබිනට් ප්‍රකාශකවරයා රාජිත් සේනාරත්න මහතා කැබිනට් ප්‍රකාශන දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් සමග යම් කිසි වූ ආවේගාත්මක ස්වරූපයකින් අදහස් ප්‍රකාශ කිරීමක් මෙහිදී අපිට දකින්නට ලැබෙන මේ ඉන් කොටසක්
ප්‍රශ්නයක් නැහැ. දැන් මෙච්චර කාල JVP ක සමරුවේ තමන්ගේ විරු සමරුව උතුරේ මැරුණේ මිල්නාඩුවේ කොහේ හරි ඉන්න කට්ටියද නෑනේ. අපිට ත්‍රස්තවාදී වුණාට ඒ මිනිසුගේ අම්මලා තාත්තලා අක්කලා නංගිලා එදාට ඒක විරුවන් සමරනවයි කියලා කරන්නේ මොකද්ද? ඒ විරුවන්ගේ අතෙන් ඝාතනය වුණේ කවුද? අපේම දරුවෝනේ.
ඇමතුම විරුවන් අතින් ඝාතනය වුණේ ත්‍රස්තවාදීන්.
ත්‍රස්තවාදීන් විතරද ඝාතනය
වුණේ? ඔබතුමා කියනවාද වෙනත් අයක් ඝාතනය වුණා කියලා?
මේ යුද්ධයක කොහොමද එහෙම ඝාතනය වෙන්නේ?
කියන්නේ ඔබතුමා කියන්නේ හමුදාවතින් සිවිල් ජනතාව
මම නෙවෙයි ඔය හැම මිනිස්සෙම දන්නවා.
අපි දැන් දේශපාලන පක්ෂ වශයෙන් ගත්තහම රාජිත සේනාරත්න අමාත්‍යවරයාගේ මේ ප්‍රකාශය සම්බන්ධව මොන වගේ හඬක්ද නැගෙන්නේ?
විශේෂයෙන් සියලු දේශපාලන පක්ෂ විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, ජාතික හෙළ උරුමය, ජනතා විමුක්ති පෙරමුණ මේ සියලු කණ්ඩායම් තමන්ගේ නොකමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් අපි දැක්කා රෝසි සේනානායක කොළඹ මහනගර සභාවේ අලුත් පුරපතිනිය එක හඬින් කියා සිටියා ඒක එක්සත් ජාතික පක්ෂයේ මතය නෙමෙයි එල්ටීටී සංවිධානය කියන්නේ ත්‍රස්තවාදී සංවිධානයක්. ඉනිසෞල් ත්‍රස්තවාදීන් විදිහට හැඳින්විය යුතුයි කියලා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර ඇමතිවරයාත් රාජිත අමාත්‍යවරයාගේ ප්‍රකාශයට එකඟ වෙන්න බෑ, රණවිරුවන් සමරන උත්සව ආණ්ඩුව නතර කළේ නෑ කියලා ආණ්ඩුව පැත්තට එහි යම් බරක් තියාගෙන කතා කරා. විශේෂයෙන් චම්පික රණවක ආණ්ඩුව නියෝජනය කරන තවත් ප්‍රබල පාර්ශ්වයක් ජාතික එළවරුමේ නියෝජනය කරමින් ඔහු කිව්වේ එල්ටීටී සමූල ඝාතන සිද්ධ කරලා තියෙනවා, අහිංසකයෝ දහස් ගාණක් මරලා තියෙනවා, එවැනි අය වීරයන් විදිහට කිසියම් පිරිසක් සලකනවා නම් ඒ අය කරපු අපරාධවල වගකීමක් ඒ වීරයන් ලෙස සලකන පිරිස්ම බාර ගන්න ඕන කියලා ටිකක් ශර ප්‍රකාශයක් සිද්ධ කරා. ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන විමල් වීරවංශ මන්ත්‍රීවරයාට සඳහන් කරේ විශේෂයෙන් ලංකාවේ ප්‍රබල දේශපාලන චරිත කිහිපයක් එල්ටීටී අතින් ඝාතනයට ලක් වුණා. සජිත් ප්‍රේමදාස ඇමතිවරයාගේ තාත්තා, නවීන් දිසානායක ඇමතිවරයාගේ තාත්තා මැරුවේ, ජයශ්‍රී මා බෝධීන් වහන්සේ ඉදිරි පස හිටපු උපාසක උපාසිකාවන් මැරුවේ, රාජිතගේ දරුවෝ එතකොට රාජිතගේ ඒ දරුවන්ගේ ලේවල සමානකමක් තියෙනවා කියලා ටිකක් උපහාසාත්මක ප්‍රකාශයකුත් සිද්ධ කරමින් විමල් වීරවංශ මන්ත්‍රීවරයා මේ ප්‍රකාශය හෙලා දැක්ක. විශේෂයෙන් මේ ජනරල් කමල් ගුණරත්න ඒත් එක්කම රිය අඩ්මිරාල් සරත් වීරසේකර මෙවැනි දැඩිව මේ ප්‍රකාශය හෙලා දැක්කා. විශේෂයෙන් කමල් ගුණරත්න මේ ජනරල් වරයා සඳහන් කරේ මේ මහත්මා ගතිගුණ තියෙන කෙනෙකුට තමයි මහත්මයා කියලා කියන්නේ. අරන්තලාවේ භික්ෂු ඝාතන සිදු කරපු, කාත්තන් කුඩි පල්ලියේ මිනී මරපු අය කොහොමද මහත්මයෝ විදිහට කතා කරන්නේ, ඒ අයට මහත්මයා කියලා කියනවා නම් ඒ ගැන තමන්ට කතා කරන්නත් ලැජ්ජයි කියලා වුන් සඳහන් කරා. මේ විදිහට යුද ජයග්‍රහණයේ සැමරුමේදී ජනාධිපතිතුමත් සඳහන් කරා ඇතැම් දේශපාලන මොලේ අමාරුකාරයන්ට රණවිරුව සහ ත්‍රස්තවාදියා තේරුම් ගන්න නොහැකි නම් ඒ ගැන එතුමන්ටත් පිළිගන්න බෑ, පැහැදීමක් නෑ කියන ප්‍රකාශය තමයි ජනාධිපතිතුමත් සිද්ධ කරේ. දිනලක්ෂේ
ඔව් අදහස් කීපයක් විමසා බැලීම වටිනා මෙහිදී හැමදාමත්ම වගේ ආවේගශීලීව අදහස් ප්‍රකාශ කරන ජාතික නිදහස් පෙරමුණ නායක විමල් වීරවංශ මහතා ඔබ සඳහන් කරපු ආකාරයට බොහොම ආවේගශීලී වෙක්තර ජන හමුවකදී අදහස් ප්‍රකාශ කිරීම සිදු කළා මේ ආකාරයෙන්.
අද උතුරු පළාතේ පළාත් කොටිය අඩගමු කරලා ජන සංහාරක දිනිය හැටියට උතුරු පළාත් සභාව මේක නිලවශයෙන් නම් කරලා වෙල්ලමුල්ලි වයිකාල් වල බදු ගෙවන ජනතාවගේ මුදලින් හදනවා ස්මාරකයක්. එල්ටීටී ත්‍රස්තවාදීන්ව සමාන ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශකයාගෙන් ඇහුවම කියන ඒ දරුව සමරන්න ප්‍රශ්නයක් නෑ කියලා. මේ රට ලේවිලක් කළා, මහා සංඝරත්නය කපලා කොටලා මරලා දැම්මා, අහිංසක අම්මා තාත්තා දරුවෝ මහා මිනිමරු ප්‍රහාර වලින් මරලා දැම්මා, සජිත් ප්‍රේමදාසගේ තාත්තාව මැරුවේ, නවීන් දිසානායකගේ තාත්තාව මැරුවේ, ජයසිරි මහා බෝධීන් වහන්සේ ඉදිරිපස හිටපු සිල්වත්තු අහිංසක උපාසික උපාසිකාවන් මැරුවේ, දළදා හාමුදුරුවන්ට පහර දුන්නේ රාජිත සේනරත්න කියන ඔය කැබිනට් ප්‍රකාශකයා කියන දරුවෝ.
ඔව් දැන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් රෝහිත අබේගුණවර්ධන මේ ආකාරයෙන් අදහස් ප්‍රකාශ කර හිටිය.
අරන්තලාවේ භික්ෂු ඝාතනය කරලා තියෙන්නේ කැබිනට් ප්‍රකාශකගේ දරුවෝ. ශ්‍රීමා බෝධියට බෝම්බ ගහලා තියෙන්නේ කැබිනට් ප්‍රකාශකගේ දරුවෙක්. මේ දෙහිවල බෝම්බයක් තියලා මිනිස්සුන්ව මරලා තියෙන්නේ කැබිනට් ප්‍රකාශකගේ දරුවෙක්. මේක තමයි අද අලුත්ම සංවිධාය.
ඔව් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් කොළඹ නව පුරපතිනි රෝසි සේනානායක මහත්මිය මේ ආකාරයෙන් ඇගේ අදහස් ප්‍රකාශ කර හිටිය.
ඒක මං හිතන්නේ එක්සත් ජාතික පක්ෂේ තියා කිසිම දේශපාලන පක්ෂයක හෝ කෙනෙක්ගේ මතය විය යුතුයි කියලා. එල්ටීටී සංවිධානය කියන්නේ ත්‍රස්තවාදී සංවිධානයක්. ත්‍රස්තවාදී කණ්ඩායමක් හෝ සංවිධානයට නීති අනුකූල බලතල දීම මම නම් පෞද්ගලිකව ප්‍රතික්ෂේප කරනවා. මොකද ත්‍රස්තවාදීන ලෝකෙ කිසි දෙනෙක් ඉඩ දිය යුතු නැහැ.
මේකට ටිකක් වෙනස් අදහසක් එකතු කළා මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා. දැන් පැවති රජේ මහින්ද රාජපක්ෂ රජයෙන් කරුණාමාන්ට පිල්ලෙයාන්ට ගරු තනතුරු දීලා කතා කරා නම් මොකද්ද දැන් මේ කියන කතාව කියලා.
එදා කරුණාම්මාන්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇතුළත් කරගෙන ඔහු පක්ෂයේ උපසභාපති ධූරයට ගෙනාවා, ඇමතිවරයෙක් බවට පත් කරා. එතකොට නිකං කරුණාම්මාන් ගරු කරුණාම්මාන් කරා. පිල්ලියන් එල්ටීටී සංවිධානයේ ඔහු ප්‍රධාන ඇමතිවරයා කරා. අද මේ මහත්මයා කියපේක විවේචනය කරන උදවිය එදා ගරු කියනකොට සද්ද නැතුව හිටියා.
ඔය එකපද විපක්ෂයේ නියෝජනය කිරීමේ මහාචාර්ය ජී.එල්.පී. රිස් මහතා නම් කියන්නේ ඇත්තටම මේ වගේ වූ විවිධ ප්‍රකාශ විවිධ පුද්ගලයන් රජය නියෝජනය කිරීමෙන් සිදු කරනවා කියන්නේ ඇත්තටම රජයක් තියෙනවද කියන එක ප්‍රශ්නයක් කියලා.
දැන් මෙතන මතුවන ප්‍රශ්නේ තමයි රාජිත සේනරත්න මැතිතුමා කියන්නේ කැබිනට් ප්‍රකාශ කැබිනට් ප්‍රකාශකෙක් කරන ප්‍රකාශය ආණ්ඩුව වෙනුවෙන් කරන නිල ප්‍රකාශනය. දැන් ඊයේ මහින්ද අමරවීර මැතිතුමා කිව්වා එතුමාගේ පෞද්ගලික මතය. මේක තමයි අපි කියන්නේ මේක ආණ්ඩුවක් නෙවෙයි කියලා. පෞද්ගලික මතයක් ප්‍රකාශ කරන්න කැබිනට් ප්‍රකාශකයෙකුට පුළුවන් කමක් නැහැ.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මෙහෙම කියනවා.
රාජිත ඇමතුමාගේ මතයට එකඟ වෙනවා කියලා මට කියන්න පුළුවන් කමක් නැහැ. හැබැයි අපි රණවිරුවන් සැමරීමේ උත්සව කිසියෙත් නතර කළා නැහැ. එයයි අපේ සිත් තුළ තියෙන එයා කරපු කැපකිරීම නිසා තමයි මේ රටේ සාමය උදා වෙලා තියෙන්නේ. එකම දෙයක් තමයි අර ලොකු වියදමක් දරලා කරන ප්‍රධාන උත්සවේ නතර කළා තියෙන. ඒ කියන්නේ කෝටි ගණනක් ඒ වෙනුවෙන් වියදම් කරන්න සිද්ධ වෙන නිසා ඒ මුදලත් අපි රණවිරුවන් වෙනුවෙන් යහපත වෙනුවෙන් ලබා දෙන්න රජයේ විදියට තීන්දුව කළා තියෙනවා.
ඔව් මේ කතාවට සමගාමීව තවත් සිදුවීමක් සිදු වෙනවා අපි දැක්ක. විශේෂයෙන්ම අපි දන්නවා දේශපාලන පක්ෂ වශයෙන් සහ පුද්ගලින් වශයෙන් දියුරුම් දීමේදී සිදු කරන ප්‍රකාශයක් තමයි මේ ඒකීය රාජ්‍ය කියන සංකල්පය අපි ව්‍යවස්ථානුකූලව පිළිගන්නවා කියලා. දැන් මේ ඒකීය රාජ්‍ය කියන සංකල්පයේ බිඳ වැටෙන ආකාරයෙන් යම් කිසි වූ ක්‍රියාදාම සිදු කරනවා නම්, චේතනමෙතනම් ප්‍රකාශනිකුත් කරනවා නම්, ඔවුනට එරෙහිව යම් යම් නීති ක්‍රියාමාර්ග අරගැනීමේ හැකියාවත් පවතිනවා. අපි දුටුවා නීතිඥ පිරිස් විසින් මේ අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ මේ ප්‍රකාශයට විරුද්ධව උසාවියට යනවා. මේ සම්බන්ධව තියෙන වාර්තා මොනවාද?
ඔව්, විශේෂයෙන් සත්‍ය ගවේෂකයන්ගේ සංවිධානය තමයි මේ නීතිමය ක්‍රියාමාර්ග ගත්තේ. විශේෂයෙන් ප්‍රේමනාත් දොළවත්ත කියන නීතිඥවරයා ප්‍රමුඛව නීතිඥ කණ්ඩායම් මුලින්ම ඔවුන් මාධ්‍ය හමුවක් පවත්වලා මේට එරෙහිව හඬ නැගුවා. දැන් මේ ප්‍රකාශයත් එක්ක කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා විදිහට රාජ්‍ය සේනාරත්න ඇමතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා තියෙනවා. ඔව්, අත්අඩංගුවට ගන්න ඕන. එහෙම නැත්නම් අපි උපකල්පනය කරනවා මේක ආණ්ඩුවේ ස්ථාවරය කියලා එවැනි ප්‍රකාශයක් ඔවුන් සිද්ධ කරා. පස්සේ ඔවුන් ඊළඟ දවසේ නීතිමය ක්‍රියාමාර්ග ගත්තා. පොලිස් ප්‍රතිවරයාට මේ පිළිබඳව පැමිණිල්ලක් කරා. විශේෂයෙන් උතුරු පළාත් අධ්‍යාපන ඇමතිවරයටත් කැබිනට් ප්‍රකාශක රාජ්‍ය සේනාරත්න ඇමතිවරයාටත් එරෙහිව උතුරු පළාත් අධ්‍යාපන ඇමතිවරයා මේ යුද ජයග්‍රහණයේ සැමරුම උතුරේ සැමරුවේ ජන සංහාර සතියක් විදිහට එහිදී උතුරු පළාතේ පාසල්වලට පළාත් කොඩිය අඩකුඹු කරන්න කියලා ඔහු නියෝග කරා. ඉතින් ඒකත් රාජ්‍ය සේනාරත්න ඇමතිවරයාත් මේ කරපු ප්‍රකාශ වලට එරෙහිව තමයි පොලිස් ප්‍රතිවරයාට පැමිණිල්ලක් කළේ. අදාළ ප්‍රකාශත් එක්ක ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා තියෙනවා. ඒ හින්දා මේ දෙන්නටම විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙන්න අවශ්‍යයි කියන අදහසින්.
ඔව්, අපි ඒත් එක්කම දැනගන්නට කැමති සංක්ෂිප්තව රණවිරු සමරුමත් පැවැත්තුණා. රණවිරු ස්මාරකය අභියස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එහිදී සිදුවුණු සුවිශේෂතා පිළිබඳව.
ඔව්, මේ යුද ජයග්‍රහණයේ සැමරුම පැවැත්තුනේ බත්තරමුල්ල පාර්ලිමේන්තු සංකීර්ණයේ කේන්ද්‍ර කරගෙන ඉදි කරලා තියෙන රණවිරු ස්මාරකයේ අභියස. මේ උත්සවය පවත්වන්න තියෙන සූදානමක් පිළිබඳව රජයේ පාර්ශවයනුත් කලින් නිසි ලෙස කරුණු සඳහන් කරලා තිබුණේ නෑ. බොහෝ දිනක් දැනගෙන හිටියේ නෑ මෙවැනි සැමරුමක් සිද්ධ වෙනවා කියලා. කොමුණත් හදිසියේ හෝ මේ කටයුත්ත සිද්ධ වුණා. ආණ්ඩුව සමහර විට කල්ැතව සැලසුම් කරලා තියෙන්නේ ඇති. නමුත් ඒ පිළිබඳව ජනතාවට දැනුවත් කරේ නෑ. වෙනද මෙවැනි දේවල් තියෙනවා නම් කලින් දැනුවත් කරලා එහෙම සූදානමක් තියෙනවා. කොමුණත් රණවිරු සේවා අධිකාරියේ මූලිකත්වයෙන් යුද විජයග්‍රහණයේ ජාතික සැමරුම නවවන සැමරුම සිද්ධ කළා. එහිදී අපි දැක්කා මියගිය රණවිරුවන්ට පුෂ්පෝපහාර සිද්ධ කරනවා. ජනාධිපතිතුමා මේ කටයුත්තෙන් පස්සේ කරපු ප්‍රකාශයට තමයි බොහෝ දිනෙකුගේ අවධානය යොමු වුණේ. විශේෂයෙන් රාජ්‍ය මාධ්‍යයටත් ජනාධිපතිතුමා යම් ඇඟිල්ලක් දිගු කරා. රාජ්‍ය මාධ්‍යත් රණවිරුවා ගැන ඇගවීමක් කරන කටයුත්ත ඔවුන්ටත් අතපසු වෙලා තියෙනවා කියලා ඔවුන් සඳහන් කළා. ඒත් එක්ක මානව හිමිකම් කොමසාරිස් කරපු යෝජනාවල ඇතුළත් වල කරුණු අනුව ශ්‍රී ලංකාවේ හමුදාවන් යුද අපරාධ කරලා කියලා යම් චෝදනාවක් තියෙනවා නම් ඒක පිළිගන්න බෑ, එහෙම යුද අපරාධ සිද්ධ කරලා නැහැ කියලා ජනාධිපතිතුමා සඳහන් කරා. එතකොට LTT සංවිධානය කරපු ම්ලේච්ඡ ක්‍රියාකාරකම් ගැන යම් අවධානයක් ජනාධිපතිතුමාට තිබුණා. විශේෂයෙන් ආණ්ඩුවට චෝදනාත්මකව සිදු කරන ප්‍රකාශ පිළිබඳවත් යම් විවේචනයක් ජනාධිපතිතුමාට තිබුණා. කවදත් ජනාධිපතිතුමා සිදු කරන ප්‍රකාශ ටිකක් සැරයි, නමුත් ක්‍රියාත්මක වීමේදී කොතරම් දුරට ඒවා ප්‍රායෝගිකද කියන දේ කාටත් ප්‍රශ්න තිබුණා. කොහොමුණත් රණවිරු සේවා අධිකාරිය ප්‍රමුඛව සංවිධාන කරපු උත්සවයේදී අවසානයේ මියගිය රණවිරුවන් වෙනුවෙන් පුෂ්පෝපහාර දක්වලා ඒ කටයුතු නිමාවටපත් වුණා.
අද ඇතැම් අය මේ යුද්ධය පැවති ආකාරය ම්ලේච්ඡ LTT ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව බොහෝ විට වැරදි විග්‍රහයන් කරනවා. රණවිරුවා සහ ත්‍රස්තවාදියා තේරුම් ගැනීමේ නොහැකියාව අපේ ආණ්ඩුවේ ඇතැම් දේශපාලකින්ටත් තිබෙනවා, විපක්ෂයේ දේශපාලකින්ටත් තිබෙනවා, මුදල් හම්බ කරන්න රට අවුල් කරන්න හදාගත්ත NGO කාරීන්ටත් තිබෙනවා, විදේශයන්හි සිටින LTT ශාලේ උජ්ජලෙන් අදත් ඔවුන්ගේ සටන් පාඨය ඉදිරිපත් කරනවා. ඔබෙත් මගේ ආදරණීය මාතෘභූමිය වෙන් කරන්න. එහෙත් මා ඉතා පැහැදිලුව කිබෙනවා ඒ සිහින ඉටුවීමට කිසිවිටකත් අප ඉඩ දෙන්නේ නොමැති බව. ඇතැම් දේශපාලන මුලේ අමාරු කාරීන්ට රණවිරුවා සහ ත්‍රස්තවාදයා තේරුම් ගැනීම නොහැකිවා සේම මා කනගාටුවෙන් වුණත් කියයුතු අපේ රාජ්‍ය මාධ්‍යවලට රණවිරුවා පිළිබඳව පැහැදිලි ඇගැයිමක් කරන්නට කුමක්දෝ අතපසුවීමක් ඇති වී තිබෙනවා. අපේ රජයේ බලයට පත්වෙන්න කලින් තිබුණේ රණවිරු සතියක්. අපි මේ මැයි මාසය රණවිරු මාසයක් බවට පත් කරනු ලැබුවා.
දැන් ඔබෝය කියපු ආකාරයට මනෝජ් මේ ජනාධිපතිවරයා හෝ ජනාධිපති ලේකම් කාර්යාලය මගින් හෝ එසේතුම දෙන ආරක්ෂකාංශ මගින් හෝ කිසිම දැනුම් දීමක් පූර්වයෙන් කළ තිබුණේ නැහැ මෙවැනි වූ රණවිරු සමරුමක් පිළිබඳව. ඊට පස්සේ අර ජනාධිපතිවරයා සිදු කරන ලද කතාවේදී ප්‍රකාශයට පත් කළ රණවිරු මාසයක් විදිහට මේ මාසේ නම් කළ තියෙනවා කියලා. හැබැයි ඒ පිළිබඳවත් කිසිදු කෙනෙකු දැනුවත් වෙලා තිබෙන පාටක් පෙනෙන්නේ නැහැ. මාධ්‍ය ආයතනයක් හෝ එසේතුම දෙනම් මේ සඳහා ක්‍රියාත්මක වන අනෙකුත් වගකිව යුතු අතර කිසිවක් දන්නේ නැහැ මේ රණවිරු මාසය කියලා. මේ වගේ මේ තීන්දුව තීරණ ප්‍රකාශයට පත් කිරීම හෝ ඒවා ක්‍රියාත්මක වීමේදී යම් සංනිවේදනයේහි යම් කිසි වූ අඩලුහුණුකමක් අපි දකිනවා. ලංකාවේ කොහොමද මේ සම්බන්ධව තිබුණු කතාබහ?
ඔව්, ඇත්තටම බොහෝ දෙනෙක් මේ පිළිබඳව නොදන්නා බවක් තමයි අපිට අත්දැක ගන්න තිබුණේ රණවිරු මාසයක්. ඒ කියන්නේ මීට කලින් සිද්ධ කරේ රණවිරු සතියක් ප්‍රකාශයට පත් කිරීම. නමුත් වර්තමානයේ මේ වසරේ රණවිරු මාසයක් ප්‍රකාශයට පත් කරලා තිබුණා කියලා ජනාධිපතිතුමා සඳහන් කළා. ඒ පිළිබඳවත් අපි දැක්ක බොහෝ මාධ්‍ය අවධානය යොමු කරලා තියෙනවා. රණවිරු සමරුම් මාසයක් තිබුණු බව දැනගන්නට නැති බවක් තමයි ඇතැම් අය සඳහන් කළේ. ඒත් එක්කම දැන් එදා දවසේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ත්‍රිවිධ හමුදාවේ සක්‍රීය සේවයේදී සිටින ඒත් එක්කම විශ්‍රාමික නිලධාරීන් ඇතුළු 50 දෙනෙකුට විශිෂ්ට සේවා විභූෂණ පදක්කම් ප්‍රදානයකුත් සිද්ධ වුණා. මේක විජයග්‍රහණයේ සැමරුමට අමතරව සිද්ධ කළේ මේ අර බතරමුල්ලේ රණවිරු ස්මාරකය අසල තිබුණු උත්සවයට පරිබාහිරව තිබුණු කටයුත්තක්. ඉතින් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් තමයි පදක්කම් ප්‍රදානය සිද්ධ කළේ. යුද නාවික ගුවන් හමුදාවන් වලට අයිති නිත්‍ය බල සේනාවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඉෂ්ට කරපු සුවිශේෂ සහ විශිෂ්ට සේවයගෙමින් විශිෂ්ට සේවා විභූෂණ පදක්කම් පිරිනැමීම සිද්ධ වෙනවා කියලා තමයි සඳහන් කරලා තිබුණේ. මේ සම්මානයට හිමිකම් ලබන්නේ යුද හමුදාවේ ලොකිනල් කර්නල් හරි ඊට ඉහළ නිලවල, ඒත් එක්කම නාවික හමුදා ගුවන් හමුදාවල ඊට සමාන නිලධරණ අවුරුදු 25ක අඛණ්ඩ සේවා කාලයක් සහ විශිෂ්ට සේවා ඉතිහාසයක් තියෙන නිලධාරීන්. ඒ අනුව මේ පදක්කම් මෙවර යුද හමුදාපති ලුතිසන් ජෙනරාල් මහේෂ් සේනානායක, නාවික හමුදාපති වයිස් අඩ්මිරාල් සිරිමෙවන් රණසිංහ, ගුවන් හමුදාපති එයා මාර්ෂල් කපිල ජයම්පති කියන අයට මුලින්ම ප්‍රදානය කෙරුණා. ඊට පස්සේ සුදුසුකම් ලැබූ සෙසු නිලධාරීන්ට ජනාධිපතිතුමා විසින් මේ විශිෂ්ට සේවා විභූෂණ පදක්කම් පිරිනැමුණා. මේ කටයුතු සිද්ධ වුණේ ජනාධිපති කාර්යාලයේදී.
රණවිරු ස්මාරකයේ අභියස යුද්ධයට දිවි දුන් රණවිරුවන් ආකාරයෙන් සිහිපත් කරද්දී යුද්ධයට මුහුණ දීලා මිය ගිය කොටි ත්‍රස්තවාදීන් ඇතුළු දෙමළ ජනතාව සිහිපත් කිරීමක් සිදු වුණා මුල්ලෙවයි කාලවලදී. අපි දන්නවා හැම වසරේම මේ කාර්යය සිදු කරන්නට උනන්දු වෙන උතුරු පළාත් සභා මහා ඇමති විග්නේශ්වරන් මහතා ඇතුළු අනිකුත් ද්‍රවිඩ දේශපාලකයන්. මෙවරේ පැවැත්ුණේ කොහොමද? මුල්ලෙවයි කාලවලදී මෙවර මොකක්ද උනේ?
මෙවර සැමරුම සිද්ධ වුණා කලින්ම ප්‍රකාශයට පත් කරලා තිබුණා මේ මාසේ 14 වෙනිදා ඉඳලා 20 වෙනිදා වෙනකන් ජන සංහාර සතියක් විදිහට නම් කරලා තිබුණා. ඒත් එක්කම මේ පිළිබඳව යෝජනාවක් උතුරු පළාත් සභාව සම්මත කරගෙන තිබුණා. මැයි මාසේ 18 වෙනිදා උතුරු පළාත ශෝක දිනයක් ලෙස නම් කරා. ඒත් එක්කම යුද්ධෙන් මිය ගිය දෙමළ ජනතාව සිහි කරලා උතුරේ සැමරුම් උත්සව පැවැත්ුණා. මේ කටයුතු සිද්ධ වුණා. විශේෂයෙන් ප්‍රධාන සැමරුම් උත්සවය පැවැත්වුණේ වෙල්ලමුල්ල වයිකාල් වෙරළ තීරයේදී. උතුරු පළාතේ ප්‍රධාන අමාත්‍ය සීවී විග්නේශ්වරන්ගේ ප්‍රධානත්වයෙන් තමයි ප්‍රධාන උත්සවය පැවැත්වුණේ. මීට 5000කට වැඩි පිරිසක් සහභාගී වෙලා සිටියා. යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන්, ඒත් එක්කම පාසල් සිසුන් ඇතුළු 5000කට අධික පිරිසක් තමයි සහභාගී වෙලා හිටියා කියලා වාර්තා වුණේ. ඔවුන් මුලින්ම පෙළපාලියකින් යාපනය පුස්තකාලය ළඟ ඉඳලා වෙල්ලමුල්ල වයිකාල් දක්වා ගමන් කරා. මෙතනට තමයි විශ්වවිද්‍යාල සිසුන් සහ පාසල් සිසුන් ඇතුළු 5000ක විතර පිරිසක් එකතු වෙලා හිටියේ. ඊට පස්සේ ප්‍රධාන උත්සවය ආරම්භ වුණේ උතුරු පළාතේ ප්‍රධාන ඇමති සීවී විග්නේශ්වරන් විසින් මියගිය උතුරේ වැසියන් සිහි කරලා පහනක් දැල්වීමෙන් අනතුරුව තමයි මේ උත්සවය වැඩ කටයුතු ආරම්භ වුණේ. විශේෂයෙන්ම ඔහු සිද්ධ කරපු ප්‍රකාශ ගැන තමයි බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වෙලා තිබුණේ. විශේෂයෙන්ම පසුගිය අවුරුදු 70ක විතර කාලයේදී ලංකාවේ පැවති රජයන් දෙමළ ජනතාව රවට්ටලා තියෙනවා. ජාත්‍යන්තරය දැන්වත් මේ රැවැක්වීම තේරුම් ගන්න ඕන. ඒ විතරක් නෙමේ, ජාත්‍යන්තර මැදිහත් වීම නැතුව මේ ප්‍රශ්නෙට විසඳුම් සොයන්න බෑ. විශේෂයෙන්ම යුද්ධයේදී උතුරු භූමියේ මියගිය සියලු ඥාතීන්ට ඔහු උතුරේ මහැමතිවරයා විදිහට ශෝකය පළ කරනවා කියලා සඳහන් කළා. ඉතින් මේ අනුව දේශපාලනඥයනුත් විවිධ උද්දෘත මේ කතාවෙන් අරගෙන තිබුණා. විශේෂයෙන් 18 වෙනිදා දෙමළ ජනතාව ජන සංහාරක දිනයක් විදිහට නම් කරලා ඒක වසරක් පතා අනුස්මරණය කරන දිනයක් බවට ප්‍රකාශයට පත් කරලා එහෙම සැමරීම අවශ්‍යයි කියලා ඉල්ලීම් කරා. ජන සංහාරය පිළිබඳ සොයා බලන විදේශ අධිකරණයක් පිළිබඳව යම් ඉල්ලීමක් සිද්ධ කරා. ඔවුන්ගේ නිජබිමෙන් ලංකා හමුදා ඉවත් කරගන්න කියන ඉල්ලීම් සිදු කරා. මේවා ටිකක් බරපතල ප්‍රකාශ කියලා දකුණේ දේශපාලනඥයින් විශේෂයෙන් ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනය කරන කණ්ඩායම් කතා කරනවා අපි දැක්කා.
ඔය ඇත්තටම රණවිරුවන් වෙනුවෙන් පැවති සැමරුම් උත්සවයකට සහභාගි වුණු හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා, උතුරේ සීවි විග්නේශ්වරන් මහතා මේ මුල්ලේ වයිකාල් සැමරුමට සහභාගි වෙලා සඳහන් කරපු දෑ පිළිබඳව බොහොම කනගාටුවෙන් යුක්තව අදහස් ප්‍රකාශ කිරීමකුත් අපි දැක්කා.
අද බුද්ධ්‍යංශ විශාල පරිශ්‍රමයක් දරලා අත්අඩංගුවට ගත් ත්‍රස්තවාදීන්ව නිදහස් කරගෙන යනවා. සංගීතාවේ මුවාවෙන් ජාතිවාදය අතුරවන්නට ඉඩ දෙනවා නම් ත්‍රස්තවාදීන්ව සමරන්නට ඉඩ දීම සංගීතාව නෙවෙයි. ජීවිත පරිත්‍යාගයෙන් ඒ ලබාගත් නිදහස ඉතිහාසය පිළිබඳ අවබෝධයක් නැතිව විවිධ බලවේගවල අවශ්‍යතාවය නිසා හෝ වෙනත් දේශපාලනික අවශ්‍යතාවයන් නිසා අපි පාවා දුන්නොත් නැවතත් අපිට ඒ වගේ යුගයක් ලැබෙන්නට ඉඩ තියෙනවා.
මේම අවස්ථාවට සහභාගි වෙලා හිටිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා
විජයග්‍රහණය තහනම් කරන්න මේ රජය කටයුතු කළා. ඒක සම්පූර්ණ නෑ. ඒක සංවිධාවට බාධාවක් කියලා තමයි කිව්වේ. හැබැයි ජන සංහාරය සතියක්ම සමරන්ට පාසල්වල කොඩි අඩකුමු කරන්න අවසර ලැබුණා. මේ රණවිරුවන්ට විරුද්ධව මේ කරන විගඩම නැවැත්විය යුතුයි අපි විශ්වාස කරනවා. ඒ වගේම උතුරේ මීට වඩා ඔවුන් කරපු දේවල් පිළිබඳව මේ අය මෙනෙහි කළා කටයුතු කළොත් අනාගතයේ යහපත් වී කියලා අපි විශ්වාස කරනවා. මේව නැති වුණොත් මම හිතන්නේ ඊට වඩා දරුණු තත්ත්වයක් රට තුලක් ඇති විය හැකි අනාගතයේදී සංහිඳියාවේ නාමී.
ඔව්, ඔය සිදුවීමත් එක්කම වගේ මේ අන්තර්ජාලය හා සම්බන්ධව තවත් සිදුවීමක් සිදු වුණා. විශේෂයෙන්ම දෙමළ ඊලාම් යන නාමයේ සහිතව ක්‍රියාත්මක වන අන්තර්ජාල කණ්ඩායමක් විසින් ශ්‍රී ලංකාවේ සංචාරක සහ ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යාංශ වෙබ් අඩවිය ඇතුළු තවත් වෙබ් අඩවි කිහිපයක් වෙතම සයිබර් ප්‍රහාර එල්ල කළ තිබුණා. ඒ සයිබර් ප්‍රහාරවලින් පස්සේ වෙබ්සයිට් වල වෙබ් අඩවිවල දකින්නට ලැබුණේ මේ ලංකාවේ යුද හමුදාව මානව හිමිකම් උල්ලංඝනය කළාය කියන ඒ තොරතුරු ඇතුළත් යම් කිසි වූ දැන්වීම් පූර්වක් වගේ කොටසක්. දැන් මේ සම්බන්ධව ලංකාවේ ඒ අමාත්‍යාංශ මට්ටමින් කොයි වගේ අදහස්ද දැල්ලා තිබුණේ? මේ තත්ත්වය යථාතත්වයට දැන් පත් කළා තියෙනවද? ඒ වගකිව යුතු අමාත්‍යවරු මොනවද මේ සම්බන්ධයෙන් කළ තියෙන දේවල්?
ඔව්, විශේෂයෙන් මේ පිළිබඳව දැනගත් වහාම ඒ වෙබ් අඩවි යථාර්ථයට පත් කරලා තිබෙනවා. ඒ යථාර්ථයට පත් කිරීම සිද්ධ කරා කියලා විශේෂයෙන් සංචාරක කටයුතු සහ ක්‍රිස්තියානි කටයුතු ඇමතිවරයා ජෝන් නමරතුංග ඇමතිවරයා සඳහන් කළා. සයිබර් ප්‍රහාරය එල්ල වෙලා තිබුණේ සංචාරක ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යාංශයේ වෙබ් අඩවියට, ඒත් එක්කම ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිල වෙබ් අඩවියට, ඒත් එක්කම මඩකලපුව නගර සභාවේ නිල වෙබ් අඩවිය ආදී වෙබ් අඩවි කිහිපයකට තමයි මේ සයිබර් ප්‍රහාරය එල්ල වෙලා තිබුණේ. දෙමළ ඊලාම් සයිබර් බලකාය කියලා හඳුන්වන කණ්ඩායමක් තමයි මේ ප්‍රහාරය එල්ල කරාය කියලා වාර්තා වෙන්නේ. ඔවුන් එහිදී මතු කරලා තිබුණේ සිවුවන ඊලාම් යුද්ධයේදී වෙල්ලමුල්ල වයිකාල්වල දෙමළ ජනතාව ත්‍රිවිධ හමුදාව සමූල ඝාතනයක් කරා. මේ සම්බන්ධයෙන් තමයි මේ හැකවරු ඒ වෙබ් අඩවිවල සඳහන් කරලා තිබුණේ. කොමුණත් මේ පිළිබඳව අද දවසේ සඳුදා දවසේ පරීක්ෂණයක් සිදු කරන්න නියමිතයි කියලා ජෝන් නමරතුංග ඇමතිවරයා සඳහන් කරලා තිබුණා. දැන් මේ වෙබ් අඩවි යථාර්ථත්වයට පත් කරලා තියෙන්නේ.
යුද්ධේ නිමාවට පත්වලා වසර 9ක් සපිරීම වෙනුවෙන් පැවතුණු ඒ රණවිරු ස්මරණයට සමගාමීව පැවැත්වුණු සහ ආන්දෝලනයට ලක්වුණු ප්‍රකාශ පිළිබඳව අපි විශේෂ කාලයක් අද දවසේ ලබා ගත්තා. මේක තමයි පසුගිය සතියේදී විශේෂිතම කාරණාව බවට පත් වෙලා තිබුණේ. අනිකුත් දේශපාලනික උණුසුම් කාරණා පිළිබඳව කතා බහ කරද්දී කැබිනට් රැස්වීම පැවැත්වුණා. එහිදී සාකච්ඡා කරපු දේවලත් යම් කිසි වූ උණුසුම් ස්වභාවයක් තිබුණා. අපි කැමැති තොරතුරු දැනගන්න මනෝජ්.
ඔව්, ප්‍රධාන කාරණා තුනක් පිළිබඳව තමයි කැබිනට් රැස්වීමේදී සාකච්ඡා කළා කියලා කරුණු වටුනේ. ඉන්ධන මිල පහුගිය දවස්වල ටිකක් වැඩිපුර වැඩි වුණා. ඉන්ධන මිල ඉහළ දැමීමත් එක්ක ඇති වෙලා තියෙන තත්ත්වය, විශේෂයෙන් බස් ගාස්තු ඉහළ දැමීම, ඒත් එක්කම ඉන්ධන සහනාධාර ලබා දීම සහ සයිටම් අර්බුදය කියන ප්‍රධාන කාරණා තුනක් මෙහිදී සාකච්ඡා වෙලා තියෙනවා. සයිටම් අර්බුදය විසඳන්න ඒකාබද්ධ කැබිනට් සංදේශයක් ඉදිරිපත් කරලා තිබුණා ජනාධිපති තුමා සහ උසස් අධ්‍යාපන ඇමති විජයදාස රාජපක්ෂ ඇමතිවරයා එකතු වෙලා. මේ මගින් යෝජනා කරලා තිබුණේ විශේෂයෙන් සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිය හදාරන සිසුන් 982 දෙනෙක් ඔවුන්ගේ සුදුසුකම් පරීක්ෂා කරලා ශ්‍රීමත් ජෝන් කොතලාවර ආරක්ෂක විශ්වවිද්‍යාලයට ඔවුන් අන්තර්ග්‍රහණය කර ගැනීම. ඉතින් මේ හරහා මේ සයිටම් ප්‍රශ්නෙට අවසන් විසඳුමක් ලැබෙනවා කියන විශ්වාසයත් එක්ක තමයි මේ යෝජනාව ඉදිරිපත් කරලා තිබුණේ. සයිටම් එකට ටිකක් නිතරම විරුද්ධව හිටපු චම්බික රණව කැමතිවරයාත් අහලා තිබුණා කැබිනට් රැස්වීමේදී මේ තීරණයත් එක්ක මේ ප්‍රශ්නේ ඉවර වෙනවද කියලා. විජයදාස රාජපක්ෂ ඇමතිවරයා සඳහන් කරලා තිබුණා මේ ප්‍රශ්නය මේ තීරණයත් එක්ක ඉවර කරන්න පුළුවන් කියලා. ඒ පිළිබඳව අවධානය යොමු වෙලා තිබුණා. ඒත් එක්කම බස් ගාස්තු ප්‍රශ්නය, බස් සංගම් ආණ්ඩුව ලබා දුන්නු 5.56% ගාස්තු වැඩිවීමට එකඟ වෙලා තිබුණේ. ඔවුන් ඊට වඩා වැඩි ගාස්තු වැඩිවීමක් කිල්ලුවා. සමහර තැන්වලින් 120% කිල්ලුවා, සමහරු 15% ප්‍රමාණවත් කියලා කිව්වා, 12% ඇති කියලා කිව්වා, 9% තිබුණා නම් ඇති කියලා සමහර අවස්ථාවලදී කතා වුණා. ඉතින් මේ සම්බන්ධයෙන් බස් වර්ජනයකට යන්න උත්සාහයක් තිබුණා. කොමුණත් නිමල් සිරිපාල ඇමතිවරයා බස් ගාස්තු සංශෝධනය සඳහා යෝජනාවලියක් ඉදිරිපත් කරා. ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් සකස් කරපු නව ගාස්තු ලේඛනයක් එක්ක ඉතින් මේ පිළිබඳව අවධානය යොමු කරලා ජූලි 1 වෙනිදා සිට ඉන්ධන මිල වැඩි කිරීම නිසා බස් ගාස්තු වැඩි කරන්න ආණ්ඩුවට සිද්ධ වුණා කියලා සඳහන් කර යනු අවම බස් ගාස්තු වැඩි නොකරන්න තීරණය කරලා තමයි මේ කැබිනට් සංශෝධනයේදී ඉදිරිපත් වුණේ. කොහොමුණත් කැබිනට් තීරණ කොහොමුණත් ඔවුන් අවසානයේ රුපියල් 12ක් දක්වා වැඩි කරගත්තා. ඒත් එක්කම දීවරයින්ට භූමි තෙල් සහනාධාර ලබා දීමේ යෝජනාවක් දීවර ඇමතිවරයා විදියට විජිත් විජේමුනි සොයිස් ඇමතිවරයා ඉදිරිපත් කරා. ඊට අනුමැතිය ලැබුණේ ඉන්ධන මිල වැඩි වෙච්චි 10 වෙනිදා ඉඳලා ක්‍රියාත්මක වන විදිහට ගෙවන්න. තවත් යෝජනාවක් ඔහු ඉදිරිපත් කරලා තිබුණා බහුදින යාත්‍රා සඳහා ඩීසල් සහනාධාරයක් දෙන්න කියලා. නමුත් ඒකට ඇමතිවරු එකගුණේ නැහැ, එක හෙලා ප්‍රතික්ෂේප වුණා. මෙවැනි ප්‍රධාන කාරණා තුනක් ඔස්සේ තමයි කැබිනට් රැස්වීමේදී අවධානය යොමු කරලා තිබුණේ.
ඒවගේම මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් මධ්‍යම කාරක සභාව රැස්වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් පවතින දේශපාලනික වාතාවරණය බොහොම උණුසුම් මේ දවස්වල. මොනවද මේ මධ්‍යම කාරක සභාවේදී සාකච්ඡා කරපු දේවල්?
විශේෂයෙන් මධ්‍යම කාරක සභාව ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් ආරම්භ වෙද්දී අමාත්‍ය ධුරය අත්හැරපු ජෝන් සෙනවිරත්න හිටපු ඇමතිවරයා ජනාධිපතිවරයාට විශේෂ ලිපියක් බහර දුන්නා. ඒ ලිපියේ සඳහන් වෙලා තිබුණු ප්‍රධාන කරුණක් වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හවුල් ආණ්ඩුවේ නිවත් වන දිනය සම්බන්ධයෙන් තීරණයක් ගන්න ඕනේ කියලා සඳහන් වෙලා තිබුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවත් එක්ක දිගට ඉන්න එකෙන් පක්ෂයට අවාසියක් වෙන බව ජනාධිපතිතුමත් පිළි අරගෙන තිබුණා. කොහොමනත් ඒ පිළිබඳව තීරණ ගන්න ඕනේ දැනට ආණ්ඩුවේ ඉන්න අමාත්‍ය ධුර දරණ 23 දෙනා කියලා ජනාධිපතිතුමා සඳහන් කරලා තිබුණා. විශේෂයෙන් ජෝන් සෙනවිරත්න ඇමතිවරයා දීපු ලිපිය පිළිබඳවත් තවදුරටත් විමසලා බලලා අදහස් දැක්වීමක් සිදු කරන්නම් කියලා. ඒත් එක්කම සැප්තැම්බර් මාසේ 2 වෙනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සරයේ සමරන්න කලින් සියලු දෙනා එකතු වෙලා පක්ෂයේ යම් ප්‍රතිසංවිධානයක් සිදු කිරීමේ අවශ්‍යතාවයත් කතා කළා. එහිදී විශේෂයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරුන්ගේ වෙනස් වීමක් පිළිබඳවත් සාකච්ඡා කරන්න තිබුණා. අපිට ඒ අතර දැනගන්න ලැබුණා ආණ්ඩුවෙන් ඉවත් වෙච්ච අමාත්‍යවරයෙක් වන SB දිසානායක ඇමතිවරයා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධුරය ලබා ගැනීම පිළිබඳවත් යම් අපේක්ෂාවකින් ඉන්නවා කියලා. ඉතින් මේ කරුණු මත පදනම් වෙලා පැවැත්වෙච්ච මධ්‍යම කාරක සභා රැස්වීමක් තමයි අවසානයේ නිමාවට පත් වුණේ.
අපි දන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනෙක් මේ සමුතිවාදී ආණ්ඩුවෙන් ඉවත් වෙලා දැනට මේ වෙනකොට පාර්ලිමේන්තුවේ විපක්ෂයේ වාඩි වෙලා ඉන්නේ විපක්ෂ මන්ත්‍රීවරුන් විදිහට. ඔවුනුත් තමන්ගේ මේ ස්ථාවරත්වය පිළිබඳව සංධානගත වීම පිළිබඳව යම් යම් සාකච්ඡා පවත්වමින් ඉන්නවා මේ දවස්වල. මොනවද ඒ සම්බන්ධයෙන් මේ වෙනකොට අපිට අලුතින් වාර්තා වන්නේ?
ඔවුන් තීරණය කරලා තියෙනවා එක්සත් ජාතික පක්ෂයේ හැර අනෙකුත් සියලු දේශපාලන පක්ෂ නායකයින් හමු වෙලා ඔවුන්ගේ තීරණය පිළිබඳව සාකච්ඡා කරන්න. ඒ අනුව ගිය බ්‍රහස්පතින්දා හවස ඒ මන්ත්‍රීවරු ඩියු ගුණසේකර මැතිතුමා ප්‍රමුඛ කමියුනිස්ට් පක්ෂයේ නායකයින් බොරැල්ල කොටාපාරේ තිබිච්ච ඔවුන්ගේ පක්ෂ කාර්යාලයේදී මුණ ගැහුණා. ඒකෙන් ඩියු ගුණසේකර ඇමතිවරයාට සඳහන් කරලා තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හවුල් ආණ්ඩුවත් එක්ක ගමනක් නැහැ කියලා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා හම්බ වෙලා සාකච්ඡා කරන්න ඊයේ දවසේ තමයි දිනේ යොදාගෙන තිබුණේ ඉරිදා දවසේ. නමුත් ඒ සාකච්ඡා පැවැත්ුණේ නැහැ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාර්යබහුලත්වය මත. කොහොමනත් 23 වෙනිදා ඒ හමුව පැවැත්වෙනවා කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ. ඉතින් ඔවුන් ඒ අතරේ සියලු දේශපාලන පක්ෂත් එක්ක සාකච්ඡා කරලා ඔවුන්ගේ ස්ථාවරය ප්‍රකාශයට පත් කරන්න නියමිතයි. ඒකට ප්‍රධාන හේතුව තමයි තවමත් ඔවුන් ඒකාබද්ධ විපක්ෂයත් එක්ක එකතු වෙනවා කියලා එක් එක්කෙනා වෙන වෙනම සඳහන් කරාට හැමෝම පොදුවේ ඒකාබද්ධ විපක්ෂයත් එක්ක එමණනම් පොල් ජන පෙරමුණත් එක්ක එකතු වෙලා වැඩ කරනවා කියලා අවසන් තීරණයකට ඇවිල්ලා නැහැ. ඔවුන්ගේ ස්ථාවරය වුණේ ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම කණ්ඩායමක් විදිහට ඇවිල්ලා විපක්ෂය අසුන් ගන්නවා කියන කාරණය. ඉතින් ඒ පිළිබඳව සාකච්ඡා තමයි දැනට පැවැත්මින් තියෙන්නේ. මම හිතන්නේ 23 වෙනිදා මහින්ද රාජපක්ෂට ජනාධිපතිතුමා හම්බ වුණාට පස්සේ ඔවුන්ගේ තීරණ වල සැලකිය යුතු වෙනසක් සමහර විට සිද්ධ වෙන්න ඉඩ තියෙනවා.
ඒ අතරතුරේදී අපිට වාර්තා වෙනවා ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම රටපුරාම විවිධ ආකාරයේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන්න සූදානම්ින් සිටිනවා කියලා. ඔවුන්ගේ අභිලාෂයන් වන්නේ කොහොමද? මේ සඳහා තියෙන සූදානම මොකක්ද? ඒ පිළිබඳව
පහුගිය අඟහරුවත් දවසේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හිටපු ජනාධිපතිවරයාගේ නිවසේදී රැස් වුණා. ප්‍රධාන මාතෘකාව වුණේ ජීවන බර, ඒත් එක්කම තෙල් මිල ඉහළ යාම ගැන. උදේ ගම්මන්පිල මන්ත්‍රීවරයාදී සඳහන් කරලා තිබුණේ යුද්ධය පැවති කාලයේවත් ජනතාවට මෙතරම් අසිරුතාවයකට මුහුණ දෙන්න සිද්ධ වුණේ නැහැ. මේ විදිහට බඩු මිල ඉහළ යාම ජනතාවට ඔරොත්තු දෙන්නේ නැහැ. ඒ නිසා ජනතාව නැගී සිටින දවස වැඩි ඈතක නෙවෙයි කියලා ඔහු අදහස් දැක්වීම සිද්ධ කරලා තිබුණා. කොමනත් අවසානයේ මොවුන් තීරණය කරලා තිබුණේ ජනතාව මත ජීවන වියදම දැඩි ලෙස පටවලා තියෙන මේ රජය වහාම ඉල්ලා අස්වෙන්න කියලා. මේක මූලික තේමාව කරගෙන රටපුරා උද්ඝෝෂණ පවත්වන්න අවශ්‍යයි කියලා හිදී අවසාන තීරණයකට ඇවිල්ලා තිබුණා. මේ උද්ඝෝෂණ මාලාව සංවිධානය කරන්න ඕන ආකාරය පිළිබඳ යෝජනා කරන්න කමිටුවක් එහිදී අවසානයේ පත් කරා. දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්, කර විමල් වීරවංශ, උදේ ගම්මන්පිල, මහාචාර්ය තිස්ස විතාරණ, බැසිල් රාජපක්ෂ, මහින්දානන්ද අලුත්ගමගේ රෝහිත අබේ ගුණවර්ධන කියන අයගේ මූලිකත්වයෙන් තමයි මේ කමිටුව පත් කරේ. ඒ අනුව ඉදිරියේදී රටපුරා උද්ඝෝෂණ පවත්වන්නයි ඔවුන්ගේ තීරණය. මේ ජීවන වියදම ඉහළ යාම මූලික කරගෙන
සාකච්ඡාව අවසන් කරන්නට මම කැමතියි. මේ වෙනකොට ශ්‍රී ලංකාවට දරුණු ලෙසින් බලපාලා තියෙන වර්ෂා තත්ත්වය නිසා උද්ගත වෙලා තියෙන ආපදාකාරී වාතාවරණය පිළිබඳව තොරතුරු විමසා බලන්නට අපිට ආරංචි වෙනවා. මනෝජ්, ශ්‍රී ලංකාවේ ප්‍රදේශ ගණනාවකට දැඩි වර්ෂාපතනයක් ලැබෙමින් පවතින නායාමේ අවධානම් පවා මේ වෙනකොට නිකුත් කළා තියෙනවා කියලා. මොන වගේ ප්‍රදේශද මේ වෙනකොට මේ අනතුරු ඇඟවීම් වලට ලක් වෙලා තියෙන ප්‍රදේශ?
ඔව්, මේ වන විට ශ්‍රී ලංකාවේ නිරතුරුව මෝසම සක්‍රිය වෙලා තියෙන හින්දා දිස්ත්‍රික් 9කට නායාමයේ අනතුරු ඇඟවීම් නිකුත් කරලා තියෙනවා. කළුතර, කෑගල්, රත්නපුර, ඒත් එකම කුරුණෑගල, ගම්පහ, කොළඹ, නුවරඑළිය සහ බදුල්ල කියන දිස්ත්‍රික් ප්‍රමුඛ දිස්ත්‍රික් 9කට නායාමයේ අනතුරු ඇඟවීම් නිකුත් කරලා තියෙනවා. ඒත් එක්කම අද දිනේ සබරගමු පළාතේ ප්‍රදේශවලට මිලිමීටර 150කට වැඩි තද වැසි අපේක්ෂා කරන්න පුළුවන් කියලා වාර්තා වුණා. ඒත් එක්කම බස්නාහිර, දකුණ ඌව කියන පළාත්වලට මිලිමීටර 100ක්ම වූ වැසි අපේක්ෂා කරනවා කියලා සඳහන් වෙලා තිබුණා. ඒත් එක්කම ඊයේ සවස් වන විට ගින්ගඟ, අත්තනගලුවය සහ කළුගඟ ගංවතුර තත්වයකට වර්ධනය වෙලා තිබුණා. ඒ ආශ්‍රිත පහත් බිම් ඊයේ දිනේ වන විටත් ජලයෙන් යට වෙලා තිබුණා. විශේෂයෙන් ගාල්ලේ ප්‍රධාන මාර්ග කිහිපයකට ප්‍රවේශ වන මාර්ග ජලයෙන් යට වෙලා තිබුණා. ඒත් එක්කම පුද්ගල මරණ 4ක් වාර්තා වෙලා තිබුණා. විශේෂයෙන් පොළොන්නරුවේ අකුණුසර වැදිලා දෙදෙනෙක් මිය ගිහිල්ලා තිබුණා. මොරරාගල ගසක් කඩා වැටිලා අවුරුදු 30ක එක් දරු මවක් ජීවිතක්ෂයට පත් වෙලා තිබුණා. මේ ඇතුළුව මරණ 4කුත් වාර්තා වෙනවා. ඒ අනුව එන්න වැසි වර්ධනය වීමක් බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ කාලගුණයේ ටිකක් නරක අතට හැරිලා කිව්වොත් මම හිතන්නේ හරි.
අපි ස්තුතිවන්ත වෙනවා මනෝජ් සවිස්තරාත්මක තොරතුරු රැගෙන ආවට. බොහොම ස්තුතියි. ශ්‍රී ලංකාවේ දේශපාලනික සහ සමාජීය තත්ත්වය පිළිබඳව අලුත්ම තොරතුරු මෙවරත් අපිට සමීප කිරීම පිළිබඳව ශ්‍රී ලංකාවේ සිට අපිත් එක්ක සම්බන්ධ වුණේ මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල. මනෝජ් ආයුබෝවන්. ලබන සතියේ සඳහා හමු වෙමු.
ආයුබෝවන් දිලෘක්ෂි. අපි හමු වෙමු.
SBS සිංහල වෙබ් අඩවිය කාලින තොරතුරු ඉක්මනින් දැනගත හැකි ඔබගේ ප්‍රියතම වෙබ් අඩවිය බවට පත් කරගන්න. අලුත්ම ප්‍රවෘත්ති සහ වැදගත් තොරතුරු දැන ගැනීමටත් අපහා සම්බන්ධ වීමටත් පිවිසෙන්න sbs.com.au/sinhalese වෙබ් අඩවියට.
Enjoy more stories in your language by visiting sbs.com.au.